துஷார இன்றுளின் அமரசேன.
பாமி ஸ்துதி கரு சபாபத்துமணி மங்கள சமரவீர மதிக்குமா எக்ஸாத்திக பக்ஷ அப்பே தனியான் எதிர்பார்த்த கருப்பு மங்கள ஆய்வே வெனுவே கதாக்கார அவஸ்தாவாக லபியம் பிரிபதும் சந்தோஷத்தை பார்த்தனும். விசேஷம் அப்பே பவித்ரா மந்திரி துமிய பிரகாஷ கருப்பு இதுயட்ட மே ஆய்வாய் லேக்கனே கிசிமதையாக நே கீர தமாய் கீவி தக்மக் நே தக்மக் நே கீர தமாய் எத்துமா கீவி தங் மெத்தக் வசர ஹத்திரக கால சீமாவாக தூர ஆப்பு துர சித்த உண தேவால் மொனாது கீனே கியூவோ மம எத்துமியட்ட கியான கமதி அப்பே நிவாச சம்வர்தன வியாபுத்திய கம்புதா வியாபி தம் மேலகுட நிவா கம்மானு தேதாஸ் பன்சியகட ஆசன்ன பிரமாணையாக சகஸ்வமிங் මේ වෙනකොට 175 වෙනි 176 වෙනි ගම්මුදා ජනතා ආයතනයට පත්වෙමින් යනවා. ඒක මධ්‍යම අධිවේගී මාර්ගය. දැන් මේ වෙනකොට මීරිගම ඉඳලා කුරුණෑගලට දක්වා 180ක් වැඩ අවසන් වෙලා.
Honorable Vimal Ratnayaka will take the chair.
ඔබතුමා කතාව කරගෙන
අපි බෙන්ගිරියේ මේ යෙපරේද කර්මාන්තපුර අපි ආරම්භ කරනවා. අපේ රටේ තියෙන බොහෝ බෞද්ධ ආගමික ස්ථානවලට දැවැන්ත සංවර්ධනය රෝහල් සඳහා පාසල් 7000 ගණනකට හොඳම පාසල ළඟම පාසල වැඩසටහන් යටතේ දැන් මේ වෙනකොට තනිමහල් ගොඩනැගිලි දෙමහල් තුන්මහල් ඒ වගේ විවිධාකාර පහසුකම් පාරවල් වල යනකොට මේවා තමුන් නාන්සරාට බෝඩ් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අයවැය මේ අපි ඉදිරිපත් කරපු අයවැය දක්මක් ඇති අයවැයක් මිසක් දක්මක් නැති අයවැයක් නෙමෙයි කියන එක මම විශේෂයෙන් කියන්න ඕනේ. අපි මේ අයවැය තුල සමෘද්ධි ලාභයෙන් ලක්ෂ 6කට සමෘද්ධි ලබා දෙමින් අපි දුගියන් පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. එතකොට මෙතෙක් කාලයක් රණවිරුවන් පිළිබඳව ප්‍රශස්ති ගය ගයා හිටියා මිසක් ඔවුන්ට කිසිම සහනයක් නොසලසපු ආණ්ඩු තියෙද්දි අපි මේ පාර රණවිරුවන් ගැන විදේශ ශ්‍රමිකයන් ගැන ව්‍යාපාරිකයන් ගැන දරුවන් ගැන අඩුම තරමේ මහින්ද රාජපක්ෂ මහත්තයා කසාද බඳින ජෝඩු වලට කසාද බඳින ගාස්තුව රුපියල් 1000 සිට 5000ට වැඩි කරව මහින්ද රාජපක්ෂ මහත්තයා කිසිම සදාචාරයක් නැහැ අලුත් ජෝඩු ගැන මේ විවාහ වීම ගැන කතා කරන්න. රුපියල් 1000ට තිබිච්ච විවාහ රෙජිස්ට්‍රාර් ගාස්තුව රුපියල් 5000ට තමයි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ වගේ අපි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරපු අයවැයක් හැටියට මට මේ අයවැය ලේඛනය හඳුන්වන්න පුළුවන්. එතකොට මේක මහා සිහින සිතුවිල්ලක්. මේ සිහින චින්තනයක් හැටියට තමයි මේක හඳුන්වන්නේ. මේක නේ විකාරකාරී ලියවිල්ල. එහෙම ලියවිලි අපිත් දැක්කා. මහින්ද චින්තනය කියලා ලියවිල්ලක් අපි දැක්කා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා සහ එතුමාගේ පවුලේ කොම්පැනිය විසින් හදපු එතුමාගේ චින්තනය. චින්තනයේ පිළිබඳ ලියවිල්ල අපි දැක්කා. ඒ ලියවිල්ල තුල තිබිච්ච දේවල් වලින් අවුරුදු 10ක් ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා රට පාලනය කළානේ. ඒ මහින්ද චින්තනය තුල ලියවිලා තිබිච්ච දේවල් වලින් 100ට කීයක්ද ඉෂ්ට කරේ කියන කාරණය ගැන කතා කරනවා නම් මේ වගේ මාත්‍රක මේ වගේ මාත්‍රකා පිළිබඳව කතා කරන්න අවශ්‍ය නැහැ. මහින්ද චින්තනයේ ඒ අවුරුදු 10 තුල 100ට කීයක්ද ඉෂ්ට කරනු ලැබේ. ඉතින් ඒ නිසා ඒවා තමන්ගේ කුණු තියාගෙන වෙනත් කුණු ගැන කතා කරන්නේ කනගාටුයි. ඒකම ගරු මන්ත්‍රීතුමනි පහුගිය ආණ්ඩු කාලේ සම්පූර්ණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළෝ ඉන්න කණ්ඩායම රණවිරුවන්ව කරේ තියාගෙන පිටේ තියාගෙන තමයි තමන්ගේ දේශපාලන ගමන ගියේ. රණවිරුවන්ට බොරු වචන දාලා බොරු අන්තට්ටු දාලා බොරුවට වර්ණනා කරලා රණවිරුව මුරුංගතු වල තියලා රණවිරුව පාවිච්චි කරලා රණවිරුවන්ගේ කරපිටින් දේශපාලන ගමන ගියා නිසා රණවිරුවන්ට ලබා දුන්නේ එක තුට්ටු දෙකක් රණවිරුවන් වෙනුවෙන් ලබා දුන්නේ නැහැ. හැබැයි අපි අපේ රටේ සමස්ත රණවිරුවන් වෙනුවෙන් අපි විශාල වැටුප් පැරි කිරීමක් කමාන්ඩෝ දීමනාව 10 සිට 5000 දක්වා ගෙවල් කුලි දීමනාව 100 200කින් නිලැඳුම් දීමනා රණවිරු දීමනා එතකොට පොලිසියට අපි රණවිරුව කරේ තියාගෙන ගිහිල්ලා ඒ ගංගාවෙන් එකොඩ වෙලා අපේ දේශපාලනයේ යෑම වෙනුවට රණවිරුවන්ට කොන්දක් ශක්තියක් තියෙන විදිහට අපි මේ අයවැය ලේඛනය තුළ අපි රණවිරුවන්ට ශක්තිය ලබා දීලා තියෙනවා. ඒකම විශේෂයෙන් කියන්නට ඕනේ පොලිසිය. අපි පොලිසියට 2016 වසරදී පොලිසිය 2016 වසරේදී 140කින් වැටුප් පැරි කළා. 2016 පොලිසිය සියලු දෙනාගේ සංයුක්ත දීමනාව අපි වැඩි කළා. තෘප්තිමත් පොලිසියක් නිර්මාණය කරන්න. දැන් මේ වෙනකොට අධිකරු ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව බාර අරගෙන දැන් මේ දවස්වල මත්ද්‍රව්‍ය අපට ඒ සියලු දේවල් වෙනුවෙන් දැන් එතුමා මෙහෙමමින් ඉන්නවා. මම ඉතින් ඒක මම මෙතන පොඩි යෝජනාවකුත් කරන්න ඕනේ. අපි පොලිසියෙන් උසස් සේවයක් බලාපොරොත්තු වෙනවනම් අපි තෘප්තිමත් පොලිසියක් අපි නිර්මාණය කරන්නට ඕනේ. දැන් පොලිසිය ගැන අපිට අහන්න ලැබෙන කතා සමහරවිට හොඳ නෑ. පගාව අල්ලස් ජරාව එහෙම ගන්නෙ ගරු මන්ත්‍රීතුමනි, අපි තෘප්තිමත් පොලිසියක් නිර්මාණය නොකිරීම නිසා ජනාධිපතිතුමාට මම යෝජනා කරනවා. දැන් අපි දන්නවා ගමක සාමාන්‍ය පොලිස් නිලධාරි මහත්තයෙක් ගමට ආපුවාම සිතාසියක් හරි මොකක් හරි කට උත්තරයක් ගන්න එන්නේ තමන්ගේ මෝටර් සයිකලේ. තමන්ගේ අතින් පෙට්‍රල් ගහගෙන එන්නේ පහසුකම් නැහැ. එතකොට ඒ ගමට ආවහම පාරක් අහගන්න ඒ ගංගොල ඉන්න වැදගත්යයි කියන අයට පොලිසිය අවශ්‍ය වෙන්නේ නැහැ. පොලිසිය අවශ්‍ය වෙන්නේ නැති වුණාට පොලිසිය අවශ්‍ය වෙන මිනිහෙක් ඉන්නවා ගමේ. ගමේ ඉන්න වැඩියෙන්ම අපරාධ කරන කෂිප්පු විකුණන අරක් විකුණන බඩුවට තමයි පොලිසිය වටින්නේ. හා එන්න සර්, කොහොමද සර්, වාඩි වෙන්න සර්, රෙද්ද එලලා එම තමයි පොලිසිය පිළිගන්නේ. අන්තිමට ගෙදරින් යනකොට පොලිස් නිලධාරියාට ගහේ තියෙන දෙහි ගැටියක් හරි කවන්න නැහැ, කඩලා තියෙන තමයි ඒ නිලධාරියා පිටත් කරලා යවන්නේ. එතකොට පොලිසිය ජරාවට හුරු වෙන්නේ එහෙම. හැබැයි තෘප්තිමත් පොලිසියක් තියෙනවනම් සියලු අවශ්‍යතා සම්පූර්ණ කරපු පොලිසියක් තියෙනවනම් පොලිස් නිලධාරියන්ට ගමට එන්න පුළුවන්, රජෙක් වගේ ගමට එන්න පුළුවන්, වැදගත් විදියට ගමට එන්න පුළුවන්. ඒ නිසා මම ජනාධිපතිතුමාට කියන්නේ පොලිසිය තුලින් මේ වැඩ ගන්නවා වගේම තෘප්තිමත් පොලිසියක් නිර්මාණය කරන්න. පොලිස් නිලධාරීන්ගේ තියෙන අපහසුකම් දුෂ්කරතා මැනපවත්වන්න කියන එකත් මම කියනවා. ඒකම ඒ මතර තිත ගැන කතා කරනකොට කතා නොකරම බැරි තව එක දෙයක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට ඒක අද අපේ රටේ විශාල සමාජ ප්‍රශ්නයක්. මත්ද්‍රව්‍ය ඒ පිළිලේ අපි තුරන් කළ යුතුයි. හැබැයි අපි මේ අයවැය ලේඛනය තුල එලිමහන් කඳවුරු දෙකක් මත්ද්‍රව්‍ය සඳහා බන්ධනාගාර ගත වුවන්ට අපි එලිමහන් කඳවුරු දෙකක් සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. මම මගේ උපාධියට කළේ අපරාධ විද්‍යාව. අපරාධ විද්‍යාව කරපු පුද්ගලයෙක් හැටියට අපි දන්නවා මත්ද්‍රව්‍ය යන්තම් භාවිතා කරලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන පුද්ගලෙක් සති දෙකකින් මාසකින් පස්සේ ආපහු එළියට එන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳව ඩිප්ලෝමාවක් අරගෙන, මත්ද්‍රව්‍ය පිළිබඳව උපාධියක් අරගෙන එන්නේ. ඒවා බෙදා හරි නැත්නම් ඒ ජාලාවන් විවිධ අයියලා ඒ පප්පලා ඒ මහප්පලා සේරම දන අඳුරගෙන එන්නේ. ඒක අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කරන්නට කාරණාවක් වෙන්නේ නැති නිසා අපි එලිමහන් කඳවුරු දෙකක් පළදායි ලෙස මේ අයවැය ලේඛනය තුල දාලා තියෙනවා. ඒක මත්පැන් පිළිබඳව මම වචනයක් කියන්නට ඕනේ. සමහර වෙලාවට මේක කොහොම සමාජයේ තේරුම් ගනීද කියන මම දන්නේ නැහැ. ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මේ වෙසක් පෝය වෙනකොට අපේ රටේ මත්වදුර සම්පූර්ණයෙන් ඉවර කරනවා කියන එක. හොඳයි, අපි අගය කරනවා, ගරු කරනවා. මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් නාශකයි කළ යුතුයි. හැබැයි මත්පැන් වදුර වෙසක් පෝය වෙනකොට අපේ රටේ සම්පූර්ණයෙන් තුරන් කරලා දානවා නම් මම ජනාධිපතිතුමාට කියනවා අපේ රටේ තියෙන සියලුම ආණ්ඩුවේ වගකීම සහිත ආණ්ඩුව බදු අය කරගන්න රට බීම තැබෑරුම් ඒ වයින් ස්ටෝස් ටික සියල්ල වහලා දාන්න කියන එකත් මම කියනවා. ආණ්ඩුව විසින් අනුග්‍රහය ලැබෙන ආණ්ඩුවේ අරක්කු කඩ ටික අපේ රටේ තියෙන හැම නගරයක් ගානෙම තියෙන ඒ අරක්කු කඩ ටිකත් වහලා දාන්න කියලා කියනවා. මොකද ආණ්ඩුව අරක්කු විකුණන්න උදව් වෙනම කඩ දාන්නයි උදව් කරන්නයි පොමිට් දෙන්නයි ගමේ තියෙන එක අල්ලන්නයි මේක අතර ලොකු පරස්පරයක් තියෙනවා. එතකොට අඩියක් ගහන්න යයි කියලා අහපුවම මිනිස්සුන්ගෙන් ඒකටත් කතා තියෙනවනේ. මානසික හිතේ අමාරුවට අඩියක් ගහනවා, ඇඟේ අමාරුවට අඩියක් ගහනවා, මොළේ අමාරුවට අඩියක් ගහනවා, යාළුවාගේ ප්‍රශ්නෙකට අඩියක් ගහනවා, එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ දුප්පත් මිනිහට විතරද? එතකොට ලොකු මිනිහට ඇඟේ අමාරුවට අඩියක් ගහන්න නගරයේ තැබෑරුම තියෙනවා. හිතේ අමාරුවට, මොළේ අමාරුවට, සියලු අමාරුවල් වලට අඩියක් ගහන්න එතන නිල වශයෙන් අරක්කු ටික විතරනවා. හැබැයි ගංගොල ඉන්න අහිංසක දුප්පතාට කම්කරුවට ඒ තියෙන ඇඟේ අමාරුවට ඒ තියෙන හිතේ අමාරුවට ඒ තියෙන දාහය නිමා ගන්න අඩියක් ගැසීමේ වරප්‍රසාදය අහිමි කිරීම පිළිබඳව සමාජ විද්‍යාත්මකව කරුණා කරලා හිතන්න අපි අවශ්‍ය වෙනවා. මම යෝජනා කරනවා අපි එහෙම කරනක වැරදි. ඒ ඇති නැති පරතරය එතනොත් ප්‍රකාශ වෙනවා. මම යෝජනා කරනවා මංගල සමරවීර ඇමතිතුමාටත් කරුණා කරලා අරක්කු සම්පූර්ණයෙන් ඉවර කරනවා නම් නගරයේ තියෙන අවන්හල් සියල්ල ඉඳලම තහනම් කරන්න පටන් ගමු. පොඩි මිනිහට විතරක් ඒ වරප්‍රසාදය අහිමි කරන්න එපා. පොඩි මිනිහටත් යම් කිසි වරප්‍රසාදයක් ලබා දෙන්න අවශ්‍ය නම් ප්‍රමිතියකින් යුක්ත සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රමිතියකින් යුක්ත යම් මිල මට්ටමකට පහළ බහපු අඩුම තරමේ ගල්ලරක බෝතලයක් රුපියල් 500කට 10කට ප්‍රමිතියකින් යුක්ත දෙයක් අපිට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ යෝජනාවක්. මම ජනාධිපතිතුමාට කියන්න අන්න අපි එහෙම හිතමු. පොඩි මිස්සු ගැන හිතමු. සුරාව සූදුව ගැන අපි එහෙම හිතනවා නම් ලොකු මිනිහටයි පොඩි මිනිහටයි නීති දෙකක් වෙන්න බෑ. ඒකත් මම ඒ අවස්ථාවේදී විශේෂයෙන් මම කතා කරනවා. එතකොට සිහින මාලිගා ගැන බොහොම අවඥා සහගතව කතා කළා. අපි දකිනවා විදේශගත වෙන්නේ අපේ අහිංසක දුප්පත් කාන්තාවන් කරක් කියා ගන්න කිසිම දෙයක් නැතිකම නිසා. දුප්පත්කම ඉහවහා ගියාම තමන්ගේ ස්වයං පුරුෂයා හම්බ කරන්නේ නැති වුනහම ඒ උපයන මුදල පවුලට මදි වුනහම සිහින මාලිගා රාශියක් හිතේ තියාගෙන බලාපොරොත්තු
ගරු මන්ත්‍රීතුමා
හිතේ තියාගෙන තමයි
ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
එහෙම හිතේ තියාගෙන තමයි විදේශගත වෙන්නේ. හැබැයි ඒ විදේශගත වුනහම ඇති වෙන සමාජීය ප්‍රශ්න දරුවට එක නන්නත්තාරයි ස්වයං පුරුෂයා නන්නත්තාරයි එහෙම එනකොට අර සිහින මාලිගා සියල්ල බිඳ වැටලා. එතකොට රජයක් හැටියට අපි විශාල ආදායමක් මේ විදේශ ශ්‍රමිකයින්ගෙන් උපයා ගන්නවා නම් මේ අය වෙනුවෙන් යම් සේවයක් කරන්න අපේ රජයක් හැටියට අපි බැඳිලා ඉන්නවා. මෙතෙක් කාලයක් කිසිම රජයක් අවධානයට යොමු නොවුණු ඒ තමන්ගේ පැල්කොටේ හදාගන්න තමන්ගේ ගෘහය හදාගන්න අපි රජයක් හැටියට මේ අයවැය ලේඛනය යටතේ අපි මැදිහත් වෙන බව මම කියන්නට ඕනේ. ඒකම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අපි ඉතාමත් හොඳ වැඩසටහනක් හඳුන්වා දීලා තියෙනවා. මංගල සමරේ ඇමතුමාගේ ඒ ප්‍රකාශ මම අගය කරනවා. හැබැයි මම සෑහීමකට පත් වෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වලින් මෙච්චර ප්‍රමාණයක් ණය දීලා තියෙනවා කියලා කියනවා. කිව්වට ගම්වල හරිම අඩුයි අපිට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ වැඩසටහන යටතේ ණය ගත්ත අය. මොකද්ද සිද්ධ වෙන්නේ? ලොකු ඉලක්කන් ටිකක් තියෙනවා. සිද්ධ වෙන්නේ බැංකු කරුවන්ගේ පෞද්ගලික හිතවතුන් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන බෝඩ් එක යටතේ ඒ රජය ලබා දෙන වරප්‍රසාද ටික යටතේ ඒ ණය ටික ගන්නවා. ඉලක්කන් ටික මුදල් අමාත්‍යාංශයට බොරු ඉලක්කම් සපයනවා. මෙතනත් ඇති මම චෝදනා කරනවා සියලු දෙනාට බොරුවක්. බොරු ඉලක්කම් සපයනවා. අන්තිමට අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ මෙච්චර ණය දුන්නා කියලා කියනවා. බැංකු වල බැංකු නිලධාරීන්ගේ හිතවතුන් පක්ෂභේදයක් නැහැ. ඒ හිතවතුන් පොඩි ගතමනාකුත් අරගෙන ඒ ණය වරප්‍රසාදය ලබා ගන්නවා. මේක වැරදි. මේක වහාම නිවැරදි විය යුතුයි. එතකොට පුංචි කාර් පිළිබඳවත් කතා කිව්වා. අපි දන්නවා පහුගිය දවස්වල අපේ ඩොලරේ කඩා රුපියල කඩාන වැටුණා. අපේ රටෙන් ඩොලර් පිටවීම අපි නවත්ත ගත යුතුයි. ඒකම අපේ වාහන තදබද මේ තියෙන. එතකොට අපි ඉලක්කම් පිටිපස හඹා යනවා. මේ අලුත් නම්බර් හොයාගෙන යනවා. ඇයි අපි අපේ තියෙන පරණ වාහන ටික නැවත ආය ආපහු අපි නැවත නැවත භාවිතයට ගත්තොත් ඒ පිළිබඳව මොකද්ද වෙන්නේ? ඉතින් ඒ වගේ අපි ඒවා අධෛර්යමත් කරන්න අපි
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ඔව්
කතාව අවසන් කළ යුතුයි.
හරි හරි මට තප්පර 30ක් දෙන්න. ඉතින් ඒ නිසා ඒ පුංචි කාර් ගැනත් කලබල වෙන්න එපා. මේකත් පරිසරය ආරක්ෂා කරගන්න, තදබදය ආරක්ෂා කරගන්න, අපේ රුපියල ආරක්ෂා කරගන්න ගත්ත ක්‍රියාමාර්ගයක් හැටියට සලකන්න කියලා ඉල්ලා සිටිමින් සමස්ත ක්‍රියාදාමයන් වෙනුවෙන් අවධානය යොමු කරලා මේ ගත්ත අයවැය ලේඛනය අපි පරදින්න ඉඳ දෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා කියන එක කියමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.
හොඳයි ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු ජයන්ත සමවිරමැතිතුමා ඔබතුමාට විනාඩි 5ක් වෙන් කර තිබෙනවා.
ගරු මුලසනාරුඩු මන්ත්‍රීතුමනි, මීට පෙර කතා කරපු ගරු මන්ත්‍රීතුමා මහින්ද චින්තනය ගැන කතා කරලා කිව්වා. මම එතුමාට කියන්න ඕනා මහින්ද චින්තනය ලියවිලා තිබුණේ නැහැ මහ බැංකුව මහදවාලේ කඩන ප්ලෑන් එක සැලසුම ගැන. මහින්ද චින්තනය ලියවිලා තිබුණේ නැහැ 31 ප්‍රකාශය අත්සන් කරලා 31 ප්‍රකාශය අත්සන් කරලා රණවිරු දංගෙඩියට යවන සැලසුම් ගැන. මහින්ද චින්තනය ලියවිලා තිබුණේ මහත්වෝ මන්ත්‍රීතුමනි හම්බන්තොට වරාය හදන විදිය මිසක් හම්බන්තොට විකුණාගෙන කෑම පිළිබඳව නෙවෙයි. මහින්ද චින්තනය ලියවිලා තිබුණේ කොළඹ දකුණු අධිවේගී මාර්ගයේ හදන එක මිසක් ඒවා බහුජාතික සමාගම් වලට විකුණගෙන කන එක නෙවෙයි. මේ පිළිබඳවත් ඔබතුමාට මතක් කරමින් ඒ වගේම මහින්ද චින්තනයේ තිබුණේ නැහැ කොහෙවත්. මහින්ද චින්තනයේ කොයි වෙලේවත් තිබුණේ නැහැ. මහින්ද චින්තනයේ හිටපු අගමැතිවරු කවදාවත් ජාතික ගීයට ජාතික සින්දුව කිව්වෙත් නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ නිසා අපි දැන් කියනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුවේ මේ අයවැය ගැන කතා කරන හැම මන්ත්‍රීවරයෙක් වගේ ඒගොල්ලන්ගේ අයවැයේ මැක්ක තමයි අයවැය කතා කරද්දී වැසිකිලි හැදීම පිළිබඳව දිගටම හැම කෙනෙක්ම කතා කරනවා. අද වැසිකිලියක් හදාගන්න බැරි තත්ත්වෙට මේ රට පත් කළා නම් පත් කළේ ගරු මන්ත්‍රීතුමනි, මේ අවුරුදු 30ක් 40ක් තිස්ස කරගහගෙන ආපු මේ නව වෙළඳපොළ නව ලිබරල්වාදී වෙළඳපොළ ආර්ථික ගමන විසින්මයි. ඒක යම් තරමකට හරි වෙනසක් වුණා නම් වෙනසක් වුණේ 2010 2014 කාල වකවානුවේ මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා විකුණගෙන කාපු ආයතන නැවත ජනතාව සතු කළා, රට සතු කළා, ජාතිය සතු කළා. ඒ ගමන හරවන්න ගත් උත්සාහය අද නැවත වතාවක් තමුන්නාන්සලා අනිත් පැත්තට හරවලා තිබෙනවා. මේ ආණ්ඩුව දුප්පත් ජනතාවට එක පැත්තකින් බදු පිට බදු ගහලා, දුප්පත් ජනතාව කබලෙන් ලිපට ඇදලා දාලා, දුප්පත් ජනතාවට බඩු වෙනුවට බදු කන්න බල කරලා තියෙන තත්ත්වයක් ඇතුලේ මහා පරිමාණ කොම්පැනිකාරින්ට බදු සිට බදු සහන ලබා දීලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ මේ රට කිරිපිටි ආනයනය කළා මෙට්‍රික් ටොන් 99,000ක් මෙට්‍රික් ටොන් 90,000ක් 98,000ක් 90,000ක් ප්‍රමාණයක් ආනයනය කරන වසරකට. ඒ ආනයනික හැම කිරිපිටි කිලෝ එකකටම රුපියල් 225ක බද්දක් ගහලා තිබ්බ ගරු මුලාසන අරූඩු මන්ත්‍රීතුමනි ඒක අධෛර්ය කරා. කිරිපිටි ආනයන කිරිපිටි පාවිච්චි අධෛර්ය කරා. අද සාකච්ඡාවක් තිබෙනවා ආනයන කිරිපිටි වල තියෙන වස විස කියලා. අද ඒක ඔප්පු වෙලා තිබෙනවා. ඒ ඔප්පුලා තියෙන වස විස සහිත කිරිපිටි ආනයන කරන්න ඒක අධෛර්යමත් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ රුපියල් 225ක බද්දක් ගැව්වා 1 කිලෝ එක. මොකද උනේ? මේ ආණ්ඩුව ආවා, වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ආවා. පළවෙනි මාස 4 යනකොට රුපියල් 225 රුපියල් 223 දක්වා රුපියල් 2 දක්වා රුපියල් 223කින් අඩු කළා. රුපියල් මිලියන 10,000ක් ආනයන සමාගම් වලට, පොන්ඩෙරාට, නෙස්ලේ වලට රුපියල් මිලියන 10,000ක් බදු ගෙවන්න ආපු සල්ලි අතේ තියාගෙන ඉඳපු සල්ලි රුපියල් මිලියන 10,000ක් පොන්ඩෙරා සමාගමට, නෙස්ලේ සමාගමට තමුන්නාසලා දුන්නා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩියක් තිබෙනවා.
එහෙම දීලා රුපියල් 10,000ක් පොන්ඩෙරා සමාගමට මිලියන 10,000ක් දෙනවා. මේ පැත්තෙන් දුප්පත් මිනිසුන්ට බදු ගහනවා. ඒ විතරක් නෙමෙයි, හාල් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ මෙට්‍රික් ටොන් 29 ලක්ෂයක් මේ රටේ ජනතාව හාල් පරිභෝජනය කළා. අද කරකොට අද වෙනකොට ඒක අඩු වෙලා තියෙනවා. දහනම ලක්ෂ දක්වා. ඒ ඉතුරු 10 ලක්ෂේ කන්න ගත්තේ පාම්පිටි. අද පාම්පිටි පරිභෝජනය 19 ලක්ෂයක් දක්වා, මෙට්‍රික් ටොන් 19 ලක්ෂයක් අද ලංකාවට ආනයනය කරනවා. මෙට්‍රික් ටොන් 19 ලක්ෂයක්. ඒකට බදු ගැව්වා එදා. රුපියල් 2ක බද්දා ගැව්වා හැම පාම්පිටි කිලෝ එකටම. තමුන්නාසලා ආව විතරයි රුපියල් 2කේ බද්දා අයින් කළා දැම්. 22කේ බද්දා අයින් කළා දැම්. දීලා මිලියන 38,000ක් ප්‍රීම සමාගමට තමුන්නාසලා සාක්කුව දාගත්තා. එක පැත්තකින් පොන්ඩෙරා සමාගමට බදුසාන, ප්‍රීම සමාගම වලට බදුසාන දෙමින් දුප්පත් ජනතාවට තමුන්නාසලා බදු පිට බදු ගහලා මේ රට බදු කන්න මිනිස්සුන්ට බල කරලා තියෙනවා. ඒ වගේම තමයි
මන්ත්‍රීතුමා, ඔබතුමා කතා අවසන් කළ යුතුයි. කාර්ය අවසන්
තත්පර 10ක් දෙන්න. ඒ වගේම තමුන්නාසලා විශ්‍රාම වැටුප අද 2015 ජනවාරි 8 න් පස්සේ රාජ්‍ය සේවකයෙක් එකතු වෙන කාටවත් විශ්‍රාම වැටුප නැහැ. ඒ විතරක් නෙමෙයි, රණවිරුව ගැන උදම්මනනවා, කෑ ගහනවා. රණවිරුව හිරේ පිට හිරේ දානවා, බුද්ධංශ නිලධාරීන් හිරේ දානවා. කරන්නකොට මහත්තයිය පැය 8ක් CID එක ඉස්සරහා ගිහිල්ලා කට උතර දෙන්න උනා. මේ ජාතියක් රකින්න ඕන, රණවිරුව තමුන්නාසලා හිරේ දාලා තිබෙනවා. ඒ නිසා, ඒ විතරක් නෙවෙයි, ඒ නිසා මේ අයවැය සම්මත කරගන්න දැන් බැරි බව තේරෙනවා. දැන් අයවැය සම්මත කරගන්න හදන්නේ කොහොමද? 114 හොයාගන්න බෑ. 114 හොයාගන්න නම් අන්න TN එක ඉස්සරහා දන ගහනවා, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ඉස්සරහා දන ගහනවා. මාවේ සේනාරාජා මන්ත්‍රීතුමා කියනවා අපේ කොන්දේසි ඉෂ්ට නොකළොත් අයවැයට ඡන්ද දෙන්නේ නැහැ කියලා. මාවේ සේනාධි රාජ මන්ත්‍රීතුමා කියනවා
සම්මුත බෙදුම්වාදී
ව්‍යාපාරය ඉස්සරහා දන ගහලා තියෙනවා.
කරුණාකර කතා අවසන් කරන්න වෙලාව තමම් අමාරුවෙන් කළමනාකරණය කරන්න. Honorable Ali Sahir Maulana, you have 8 minutes.
Thank you, Honorable Chair. Bismillahir Rahmanir Rahim. எமது நல்லாட்சி அரசாங்கமானது கடந்த வருடம் கம்பெரளிய எனும் துரித அபிவிருத்தி புரட்சியை தொடக்கி வைத்து மக்களுக்கு பாரிய சேவைகளை வழங்குவதற்கு முன்னின்று செயற்பட்ட வேளையிலேதான் தேசிய அரசாங்கத்தில் அங்கம் வகித்த சிலர் அரசாங்கத்திலிருந்து விலகி அரசியலமைப்புக்கு முரணாக அரசாங்கம் ஒன்றை அமைத்து எமது அபிவிருத்தி செயற்பாடுகளை முடக்கி சுமார் 54 நாட்கள் இந்த நாட்டிலே எந்த அரசாங்கமும் செயற்படாத நிலையை உருவாக்கினார்கள். எமது பொருளாதார அபிவிருத்தி செயற்பாடுகள் முடக்கப்பட்டது. தாபிசாளர் அவர்களே, அந்த தீய சக்திகளுக்கு எதிராக மக்கள் எம்முடன் இணைந்து செயற்பட்டனர். நாங்கள் வன்முறையை நாடாது நீதிமன்ற படிகளை நாடினோம். எமக்கு நீதி கிடைத்தது. பாராளுமன்றம் மீண்டும் உயிர் பெற்றது. முற்றான அழிவிலிருந்து உருவாகி பறக்கும் ஃபீனிக்ஸ் பறவைகளுக்கு போன்று மீண்டெழுத்த எம்மை நம்பியிருக்கும் நாட்டு மக்களுக்கு மகிழ்ச்சி தரும் வரவு செலவு திட்டம் ஒன்றை எமது நல்லாட்சி அரசாங்கம் இப்போது முன்வைத்துள்ளது. இந்த வரவு செலவு திட்டத்தை நியாயபூர்வமாக கூறுவதென்றால் குறை கூற முடியாத அளவுக்கு இருக்கின்ற இந்த வரவு செலவு திட்டத்தை எதிர்க்கட்சியினர் இந்த வரவு செலவு திட்டம் தேர்தல் கால வரவு செலவு திட்டம் என விமர்சிக்கின்றனர். அப்படியானால் இது மக்களுக்கு நம்ப வைக்கும் நன்மை பயக்கும் வரவு செலவு திட்டம் என்பதை மறைமுகமாக ஏற்றுக்கொள்கின்றனர். கம்பரலிய வேலை திட்டமானது ஒவ்வொரு பாராளுமன்ற உறுப்பினர்களுக்கும் 300 மில்லியனாக அதிகரிக்கப்பட்டிருக்கிறது. மற்றும் ஒரு சிறப்பம்சமாகும், இத்திட்டத்தின் மூலமாக கிராமிய வீதிகள், பாலங்கள், வடிகான்கள், சிறுவர் பூங்காக்கள், விளையாட்டு மைதானங்கள் போன்ற இன்னும் பல அபிவிருத்தி நடைபெறுவதுடன் முக்கியமாக பல் சமய மத தலங்களையும் அபிவிருத்தி செய்வதற்கான வாய்ப்பு வழங்கப்பட்டிருப்பது மிகவும் பயன்மிக்கதாகும். எமது ஆரம்ப கைத்தொழில் சமூக வலுவூட்டல் அமைச்சின் மூலமாக மக்களின் வாழ்க்கை தரத்தினை உயர்த்துவதற்காக பல்வேறு அனுகூலங்கள் இவ்வரவு செலவு திட்டத்தில் உள்ளடக்கப்பட்டுள்ளது. இன்னொரு முக்கியமான அம்சமாகும், வறுமை கோட்டின் கீழ் வாழுகின்ற மக்களின் வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்காக சமுர்த்தி பயனாளிகளாக சுமார் 600,000 குடும்பங்கள் இவரிடம் புதிதாக இணைக்கப்பட உள்ளனர். சமூக சேவை திணைக்களத்தினால் அங்கவீனமுற்று நோயாளர்களுக்கு வழங்கப்படும் உதவி பண கொடுப்பனவுகள் அதிகரிக்கப்பட்டுள்ளன. வறுமை நிலையுள்ள குடும்பங்களுக்கு வாழ்வாதார உதவிகளை வழங்கி அவர்களை வலுவூட்டுவதற்கும் கிராமப்பகுதி மக்களின் அடிப்படை வசதிகளை மேம்படுத்துவதற்கும் நடவடிக்கை இவ்வரவு செலவு திட்டத்தின் மூலமாக கொண்டு வந்தது பாராட்டத்தக்கது. ஆரம்ப கைத்தொழில் அமைச்சின் மூலமாக விவசாய மற்றும் நீரியல் வளத்துறைகளில் பொருளாதார அபிவிருத்தியை நோக்கமாக கொண்டு தொழில் முயற்சியாளர்களை மானியம் வழங்கி ஊக்குவிப்பதற்கும் கிழக்கு மாகாணத்தில் குறிப்பாக பல்வேறு செயற்திட்டங்கள் முன்வைக்கப்பட்டதை நாங்கள் பாராட்டுகிறோம். இந்த அரசாங்கம் சுகாதாரம், கல்வி போன்ற துறைகளுக்கு அதிக அளவு நிதி ஒதுக்கீடுகளை செய்ததன் மூலமாக மக்களின் ஆரோக்கிய வளர்ச்சியையும் அறிவுசார் வளர்ச்சியையும் மேம்படுத்துவதில் முக்கிய கரிசனை காட்டுகின்றது. நாட்டின் சுகாதாரத்துறையானது மிகவும் சிறப்பாக வழிநடத்தப்பட்டு வருவதுடன் கல்வித்துறையும் சிறப்பாக அபிவிருத்தி செய்யப்பட்டு வருகின்றது. அருகிலுள்ள பாடசாலை சிறந்த பாடசாலை என்ற செயற்திட்டமானது பாடசாலை கட்டமைப்புக்கு வளம் சேர்க்கும் சிறப்பான செயற்திட்டமாகும். வடக்கு கிழக்கு மாகாணங்களின் அபிவிருத்திக்கு பெயர் குறித்து நிதி ஒதுக்கீடுகள் செய்யப்பட்டுள்ளன. வடகிழக்கில் யுத்தத்தால் அழிவடைந்த பகுதிகளை அபிவிருத்தி செய்வதற்கு நிதி ஒதுக்கீடுகள் செய்யப்பட்டுள்ளமை வரவேற்கத்தக்கதாகும். மேலும் வடக்கு கிழக்கு மாகாணங்களில் 10,000 அதிகமான இவ்வாறான அம்சங்கள் அமைக்கப்பட உள்ளன. வடக்கு மாகாணத்தில் இருந்து இடம்பெயர்ந்த வடக்கு முஸ்லிம் மக்களை மீள் குடியமர்த்துவதற்கான வளங்களை அதிகரிக்கப்பட்டுள்ளது பாராட்டத்தகுந்த இன்னும் ஒரு அம்சமாகும். குறித்து நான் மிகவும் இது சம்பந்தமாக நாங்கள் அனைவரும் மகிழ்ச்சியாக வரவேற்கின்றோம். கிழக்கு மாகாணங்களிலுள்ள குறைந்த வருமானங்கள் பெறும் குடும்பங்கள் தொடர்பாக விசேட கரிசனை காட்டப்பட்டுள்ளது. மொத்தத்தில் வடக்கு கிழக்கு மாகாணங்களில் வசிக்கும் சிறுபான்மையினருக்கு மிகவும் ஆறுதல் தருகின்ற வரவு செலவு திட்டமாக இவ்வரவு செலவு திட்டம் அமைந்துள்ளது. அரச ஊழியர்களின் சம்பள உயர்வுக்காக நிதி ஒதுக்கீடு செய்யப்பட்டுள்ளதுடன் ஓய்வூதியம் பெற்றவர்களின் ஓய்வூதிய முரண்பாட்டினை நீக்குவதற்காகவும் நிதிகள் ஒதுக்கீடு செய்யப்பட்டுள்ளமை மிகவும் வரவேற்கத்தக்கதாகும். வருமானம் குறைந்த மட்டத்தில் உள்ள மக்களின் அடிப்படை தேவைகளை கருத்தில் கொண்டு மலசலகூடம், குடிநீர் திட்டங்கள் போன்ற அடிப்படை தேவைகளை நிறைவு செய்யவும் நிதி ஒதுக்கீடுகள் செய்யப்பட்டுள்ளது. அத்துடன் நாட்டின் போக்குவரத்து துறையை அபிவிருத்தி செய்து மேலும் மேம்படுத்துவதற்காக பல்வேறு வேலை திட்டங்களை வரவு செலவு திட்டத்தில் உள்ளடக்கப்பட்டுள்ளது. இலங்கையின் அனர்த்த முகாமைத்துவ வேலை திட்டத்திற்காகவும் பெருமளவு நிதி ஒதுக்கீடு செய்யப்பட்டுள்ளதால் பல்வேறு அனர்த்த பாதிப்புகளிலிருந்து நமது நாடும் மக்களும் விரைவாக மீண்டு கொள்ளக்கூடிய வாய்ப்புகள் அதிகமாக உள்ளது. ஹேவிங் செட் தட் ஹானரபிள் சேர், தி ஹானரபிள் மினிஸ்டர் ஆஃப் ஃபைனான்ஸ் மங்கள சமரவீர பிரசன்டட் லாஸ்ட் வீக் வாட் ஹாஸ் பீன் ரிசீவ் அக்லோய்ட்ஸ் ஃபார் அண்ட் வைட் ஆஸ் அ கிளீன் lean and forward thinking budget for the year 2019 in keeping with our country's commitment to attaining sustainable holistic and inclusive development for our populace along with ensuring that Sri Lanka leads the charge in working towards transforming the world by attaining the sustainable development goal set by the United Nations 2030. Honorable Mangala Samaravira has gloriously set the precedent for the future finance ministers to follow by breaking tradition and curbing expectation of the pundits who heavily stipulated that budget 2019 would be nothing short of an election budget. I am elated that this is far from the same and laud his commitment towards the creation of a new economic and social order for Sri Lanka through meaningful growth. Thank you. Thank you, Chair. Thank you very much.
Thank you, Honourable Member. You save some minutes for us. Thank you. Garu, Tilanga Sumuthi Palamathuma, Obathumata Vinadi 5ak Thibena.
Namo Buddhaya. Bohoma Stuti. Mema Ayavaya Idiripat Karala Thiyena Avasthave Wathana Swalpayak Suluwen Ho Avasthawak Labagena Man Santosha Wenawa. මොකද මංගල සමරේ මැතිතුමා උත්සාහ අරගෙන තිනවා මේ අයවැයේ ලස්සන සිහින මාලිගාවක් හැටියට ඉදිරිපත් කරා. මොකද ඌට තියෙන தත්ත්වෙත් එක්ක ආර්ථික බලපෑමත් එක්ක මීට වඩා යමක් කරන්න පුළුවන් කියලා කාටවත් හිතා ගන්න බෑ. මොකද හේතුව මේ අයවැයේ එක පැත්තකින් සහන ලබා දෙන්න උත්සාහ ගන්න ගමන් අනිත් පැත්තෙන් ආයෝජකයන්ට දෙන්න තියෙන සහන අඩු කරලා තියෙනවා. එතකොට මේ අභියෝගාත්මක තත්වයකදී මිශ්‍රණයක් තමයි පණිවිඩය යවලා තියෙන්නේ. එක්කෝ සහන ආධාර දෙන හැම මිනිහෙක්ටම උදව් කරන්න පුළුවන් නැති බැරිකම දිල්දුකම වෙනුවෙන් නියෝජනය කරන්න. එහෙම නැත්නම් මේ ආර්ථිකය බේරගන්න නම් ආයෝජකයන් ශක්තිමත් කරන්න ඔවුන්ට අවශ්‍ය බදු සහන ආධාර දීලා ඒ අයව ශක්තිමත් කරලා අපේ ආර්ථිකය සුරක්ෂිත කරන්න. මේ දෙක මැද දෝලණය වෙමින් දැක්මක් සැලස්මක් නැති බව තමයි සමස්ත අයවැයේ විග්‍රහය කියලායි මට නම් පේන්නේ. ඒ වගේම මෙතුමා මේ පාවිච්චි කරලා තියෙන වචන එක්ක බැලුවම ඔබ අපිට මතකයි අපි මංගල ඇමතුමා බොහොම දක්ෂයි කාට හරි බැරනම් බෑ කියලා ප්‍රචාරයක් යවන්න. නිසා එදා වර්තමාන අගමැතිතුමාට රනිල්ට බෑ කියලා ලොකු ප්‍රචාර වැඩසටහනක් කරපු අපේ මංගල ඇමතුතුමා මේ පාර සිහින මාලිගා කියන මාතෘකාව උත්සාහරන් තිනවා මේ අයවැයට එකතු කරගන්න. ඒ කෙසේ වෙතත් එතුමා මේ අයවැය ලේකණේ පරතරය ගැලුවොත් අපිට ආදායම වලට වඩා වියදම් වැඩි. විශාල වශයෙන් වියදම් වැඩි. එතකොට බිලියන 800ක වගේ ප්‍රමාණයක පරතරයක් තියෙනවා. ඒ ඇවිල්ලා අපේක්ෂිත ආදායම් මේ රජයට මේ අවුරුද්දේ આવුත් නමුත් මේ අපේක්ෂිත ආදායම් එන්න පුළුවන් තත්ත්වයක් කිසිසේත්ම නැහැ ගිය අවුරුදු 3-4 මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අයවැයවල අපේක්ෂිත ආදායම් 100%ක් ස්ථාපිත කරලා නැහැ. ඒ නිසා පැහැදිලිවම මේ අවුරුද්දේ අවසාන වෙනකොට අඩුම තරමේ ඇමරිකන් ඩොලර් බිලියන 2.3ක් අලුතෙන් ණය ගන්න සිද්ධ වෙනවා. එතකොට දැනටමත් 91%ක් මේ අපේ සමස්ත ආදායමෙන් අපි ණය ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ අපේ දළ දේශයේ නිෂ්පාදනයේ ආදායමෙන් අපිට ණය ගෙවන්න තියෙනවා. අපි තවදුරටත් ණය ලබා ගන්න සිද්ධ වෙන අයවැයක් කියලා පැහැදිලි. එතකොට මේ රටේ අවුරුද්දේ අන්තිම වෙනකොට නැවත වරක් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව තිබුණොත් මේ ආණ්ඩුවට අය නැවතත් ණය ගන්න සිද්ධ වෙනවා. නැත්තම් කවදාකවත් මේ ආණ්ඩුවට තව පඩි ගෙවා ගන්නත් බැරුව රාජ්‍ය ආදායම් වැටිලා නිසා පවතින්න බැරි වෙනවා. එහෙම තත්ත්වයක් වුණාම මේ 91% තව ටිකක් වැඩි වෙනවා. එතකොට අපි අත්දැකීමෙන් දැක්ක 2000 වෙනකොට ඍණ ආර්ථිකයකට තල්ලු වෙනවා.
ගරු මන්ත්‍රීතුමාව තමයි විනාඩියක් තිබෙනවා.
තංගත ඉතින්. මම හිතුවා බිමල් මැතිතුමාට එහෙම කරන්න යන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් අපිට මේ ආර්ථිකයේ ප්‍රධාන කරුණු දිහා බැලුවම අපිට එක දෙයක් ප්‍රකාශයට පත් කරන්න මට කැමතියි. ඒ තමයි බදු ක්‍රම. මේ දැනට බදු තියෙනවා ඉන්කම් ටැක්ස්, economic services charges, value added tax, nation building tax, stamp duty levy and CGIR special provisions. ඊළඟට තියෙනවා stamp duty levy by provincial council, crop insurance levy, tourism development levy, telecommunication levy, migration tax, mineral tax, levy on teledrama films and TV commercials, cellular tower levy, levy on rooms on 5-star hotels, motor vehicle concessionary levy, debt repayments levy, levy on mobile SMS, luxury tax, vehicle entertainment levy, carbon tax, customs duty, cess on imports, export cess, excise duty on special provisions, special commodity levy, port and airport development levy, business tax, ICE competition tax, and entertainment tax. බදු වර්ග 30ක් තියෙනවා.
ඔබතුමා කතාව අවසන් කළ යුතුයි.
ඔව් මේ බදු 30ක් එක්ක බොහොම සරල බදු ක්‍රමයක් නැති එක මූලික ප්‍රශ්නයක්. බදු ප්‍රතිපත්තියක් නැති එක මූලික ප්‍රශ්නය. ඒ නිසා ආයෝජකයන් කිසිසේත් දිරිමත් කරන්නේ නැති ආයෝජකයන්ව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන වුන් අධෛර්යමත් කරන අයවැයක ස්වරූපයක් ගන්න. ඒ නිසා මේ බදු අන්තිමට අය කරන්නේ අහිංසක මහා ජනතාවගෙන්. ජනතාවට බදු පිට බදු පාටවලා මේ මොන වචන සෙට් එකක් දැම්මත් අවසානයේදී ඒ අය තෘප්තිමත් වෙන්නේ අය මේ රජයේ ගමන් මාර්ගය ප්‍රතික්ෂේප කරනවා කියන එක පැහැදිලි
කරනවා. ඔබතුමාට ස්තුතියි. ගරු මහින්ද යාපා අබේවර්ධන මහත්තුමා විනාඩි 5ක් වෙන් කර තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ කතා කරන්නේ මේ අයවැය ලේඛනය ගැන අපේ ජනාධිපති අපේ මේ රජයෙන් ඉදිරිපත් කරපු 4 වෙනි අයවැය ලේඛනය. මේ 4 වෙනි අයවැය ලේඛනය ගැන කල්පනා කරලා බලනකොට අපිට අර පහුගිය අයවැය ලේඛන ගැනත් අපිට හිතන්න වෙනවා. ඒ අයවැය ලේඛන තුල මොනවද මේ රට සංවර්ධනය කිරීම සඳහා මේ උදවිය යෝජනා කරලා තියෙන්නේ. ඒවා එකක්වත් ක්‍රියාත්මක කෙරුවද හරියට? ඒවයි කොච්චර ප්‍රමාණයක් අතහැරිලා ගිහිල්ලා තියෙනවද? මේකෙදි අපිට කියන්න පුළුවන් දැන් පහුගිය අයවැය ලේඛන වලදී අපිට වෙන් වෙලා තියෙනවා අරුවක් කාලු waste disposal and management site. ආරංචියක් නැහැ වෙච්ච දේ මොනවද කියලා. ඊළඟ concessional loan scheme for to companies to in agriculture, agro processing and including drip irrigation, poultry, canning, plantation and hotel industry to regenerate electricity from solar power for their own use. ඒ ගැන කිසිම ආරංචියක් නැහැ. කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙච්ච බවක් ආරංචියක් නැහැ. Support the new groundwater monitoring mechanism. ඒකත් එහෙමමයි. නිල්වලා එළිය මොඩල් පාක් ඒක එහෙමමයි. අපේ කිසිම දෙයක් නැහැ. Cleaning 10 lagoons ඒව ගැන කිසිම කතාවක් නැහැ. ඒව ගැන අද වෙනකම් මොකුත් වෙලා නැහැ. ඉතින් එහෙමනම් ගරු සභාපතිතුමනි මේ අයවැය ලේඛන ගැන කතා කරලා වැඩක් තියනවාද? මේව හැදුවෙත් අපේ නිලධාරි මහත්තුරු එක්ක අහුවෙලා. දැන් මේ අයවැය ලේඛනේ මේ පහක් වැඩි. ඒක ඇත්ත. දැන් මේකේ තව තියෙනවා මේ ලයිස්තු මම මේ රිසර්ච් මේකෙන් මම ගත්තේ. එතකොට මේ එහෙමනම් මේ අයවැය ලේඛන ගැන කතා කළේ අපේ කාලය නාස්ති කිරීමක්. මේ පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීමක්. මේ පහුගිය අයවැය ලේඛනවල මේව කරපු ගැන වැඩ ගැන මේ යෝජනා කරපු යෝජනාවල් ගැන කිසිම දෙයක් මේ නිලධාරි මහත්තුරු කරලත් නැත්නම් ඒ මහත්තුරුන්ට කරන්න දෙයක්වත් නැත්නම් මේ ආණ්ඩුව කරලත් නැත්නම් මේක අපි මේ අයවැය ලේඛනය ගැන මොනවද අපි කතා කරන්නේ? මේ රටේ කාලය නාස්ති කරනවා, පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරනවා, මේ නිලධාරි මහත්තුරුන්ගේ කාලය නාස්ති වෙනවා. එහෙම නැතුව ඇති යමක් හරයක් මේකේ නැහැ. දැන් මෙතනදී කතා කරේවා අපිට තව කතා කරනවා නම් මේක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා ගරු සභාපතිතුමනි. ඉතින් එහෙමනම් මේ අයවැය ලේඛනද කියලා අහන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. මේ නිලධාරි මහත්තුරුත් ලැජ්ජාවෙන්ට උනේ මේ වගේ අයවැය ලේඛන පෙළක් ඉදිරිපත් කරන්න දායක වෙච්ච එක ගැනත්, ඒ වගේම ඒ උදවිය නැවතත් මේව ආරක්ෂා කරන්න තව දුරටත් කතා කරන්න ඒ උදවියට සිද්ධ වීම ගැනත්. ඉතින් ඒ නිසා අපි මොකද මේ ආණ්ඩුව කවදාවත් ආවේ නැහැ ආර්ථික සැලැස්මක් එක්ක බලයට ආවේ නැහැ. මහජනතාව අතරට ගිහිල්ලා අපි මේක කරනවා කියලා පොරොන්දු වෙලා බලයට ආවේ නැහැ. උගුල් අටවල එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට විරුද්ධව ගහන්න පුළුවන් සෑම බොරුවක්ම ගහලා අවසානයේ ජනතාව මුලා කරලා බලයට ආවා. බලයට ඇවිල්ලා ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා විශාල යෝජනා කරා. අර ජාතික විධායක සභාව කියලා එකක් ඒ දවස්වල හැදුවා. හදලා කිව්වා මේක කැබිනට් මණ්ඩලයටත් ඉහළින් රටේ ප්‍රතිපත්ති හසුරවීම සඳහා සකස් කරන ලද ආයතනයක් කියලා. අද මේ
ජාතික මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩියක් තව
තිබෙනවා. ආරංචියක් නැහැ. මොකත් වෙලා කරපු දෙයක්වත් නැහැ. මේක එහෙමනම් මේ ආණ්ඩුව මේක එදා වේල මේ ආණ්ඩුවේ ගැටලුව තියෙන්නේ මේ අවුරුද්ද කොහොමද ගත කරගන්නේ? ඔළුවට පය ඔළුවට තුවාලයක් කරගන්න නැතුව ඇඟට පතරේ තුවාලයක් කරගන්න නැතුව. ඒ නිසා මේක එදා වේල අයවැයක්. මේ ආණ්ඩුව රැකගෙන යන්න මේ වර්ෂය ගත කරන්න විතරක් මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල මිසක් මේක අනාගත දර්ශනයක් මෙතන නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට කරන්න බැරි නම් මේ රට තවත් විනාශ කරන්න නැතුව මේ නඩයම යා යුතුයි. මේගොල්ලන් කරපු එකම දේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මහගිනි දවල් හොරකම් කර ගැනීම. ඒකේ දුක තමයි අද ජනතාවට විඳින්න වෙලා තියෙන්නේ. මේවා නිසා තමයි අද ආර්ථිකය පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි, මේක මේ ගැන කතා කිරීම නිෂ්ඵලයක්, නිෂ්ඵල වැඩක්. අපේ කාලය නාස්ති කළා, මුළු රටේම ජාතියේම ධනය විනාශ කළා, තවදුරටත් කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පේ මම හමාර
කරනවා. ඔබට බොහොම ස්තුතියි. වේලාවට අවසන් කිරීම පිළිබඳව ගරු මහාචාර්ය ආශුමාර සිංහ විනාඩි 14ක් වෙන් කර තිබුණා ඔබතුමාට.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ මංගල ඇමැත්තුමා විසින්ගෙන ලද අනගි භවනීය අයවැය අවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන සතුටුසිතටපත් වෙනවා. මේ අනගි අයවැයක් කියලා කියන්නේ මම නෙමෙයි. මේක කියන්නේ හිටපු මුදල් ඇමැති රොනීද මැල් මැත්තුමා. මේ අද රැස පත්‍රයේ තියෙන්නේ මංගල ගෙනාවේ අනගි අයවැයක්. මේ මං හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් අයවැය ඉදිරිපත් කරපු, අයවැය දැනට අයවැය 11ක් ඉදිරිපත් කරලා තියෙන හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මැතිතුමා තමයි මේ විශේෂ අයවැය ගැන තියෙන එතුමාගේ දැක්ම ඉදිරිපත් කරන්නේ. එතුමා එදත් එහෙමයි අදත් එහෙමයි, එතුමා දක්ෂයි. ඒ දක්ෂකම නිසා තමයි එතුමාට හැකියාවක් ලැබුණේ මේ අවුරුදු 11 වතාවක්ම අයවැය ඉදිරිපත් කරලා මේ ලෝකයේ ලංකාවේ වාර්තාවක් ඉදිරිපත් කරන්න. හැබැයි ඒ වාර්තාව සමකරන්න උත්සාහ කරා මහින්ද රාජපක්ෂ මහත්මයා ගිය සැරේ බැරි වුණා. මොකද අවුරුදු දෙකකට කලින් ගෙදර ගිය නිසා. ඒ නිසා මේ මංගල ඇමැත්තුමා ගෙනාපු මේ අයවැය ගත්තාම අද දවස වෙනකොට මේ පාර්ලිමේන්තුවේ කතා කරපු මන්ත්‍රීවරු, විශේෂයෙන් විපක්ෂ මන්ත්‍රීවරු කියපු දේවල් ගත්තාම අර විරුද්ධ වෙන්න දෙයක් හොයාගන්න බැරුව වටේ වටේ අතගාලා හොයාගන්නා වගේ තමයි අපිට දැනුනේ. ඒ නිසා අද වන විට මේ අයවැය සම්බන්ධයෙන් තියෙන සාධනීය ඉදිරිපත් කිරීම වැඩි මාධ්‍යවලින්. ඒ නිසා මේ අයවැය පැහැදිලිවම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන අයවැයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ඔක්තෝබර් 26 වෙනිදා මේ රටේ සිද්ධ වුණ, ලෝකයේ සිද්ධ වුණ නිඳිතම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය. මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයෙන් පස්සේ ඉදිරිපත් කරන ලද මේ අයවැය හරහා අපිට හැකියාවක් ලැබෙනවා මේ රටේ නැති වී ගිය කීර්තිනාමය ලබා ගන්න. මම ඇයි මෙහෙම කියන්නේ? මම දැක්කා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මේ සභාවේ ගරු මන්ත්‍රීතුමා, මයිතන අනුර කුමාර දිසානායක මහත්මයා තමයි මේ ප්‍රශ්න කරේ. මෑතකදී මහ බැංකුව විසින් ලබාගත් බැඳුම් කර සම්බන්ධයෙන් මේ අධික පොලියට ගැනීම පිළිබඳ එතුමා ප්‍රශ්න කරා, විශේෂයෙන් ISB ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් ගැන. අප හැමතෝම මතකයි මේ විවස්ථා විරෝධී ආණ්ඩුව පිහිටවල දින 52ක් මේ ව්‍යාජ ආණ්ඩුව. ඒ කාලයේදී අපි හැම විටම මතක් කළා අපට වෙන්න පුළුවන් විපත්ති පිළිබඳව, අපගේ ජාත්‍යන්තර ආධාර ආයතන මේ සිදු වෙනස පිළිබඳව විමතිය පළ කළා. ඔබට මතක ඇති විශේෂයෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය වැඩ නතර කළා. ඒ ඔවුන්ගේ තමයි මේ කැපකිරීම, අපි කරමු කැපකිරීම, අපි කරමු නිර්මාණශීලී ආණ්ඩුවේ අවිශ්වාසය ඇති වුණේ, ඒ අවිනිශ්චිතභාවය ඇති වුණේ මේ දින 52 කාලේ. ඒ අනුව ඔබ දන්නවා ලෝකයේ ඉන්න විශේෂයෙන්ම ශ්‍රේණිගත කිරීමේ ආයතන රටේ ආර්ථිකය ගැන Moody's, Fitch, Standards and Poor's, S&P මේ ශ්‍රේණිගත කිරීම ආයතන විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම පහත ඇළුවා මේ දින 52 කාලේ. එහි ඍණාත්මක ප්‍රතිඵල තමයි එකක් තමයි ISB පොලිය ඉහළ යාම ඇති වුණේ. මේක භයානක ප්‍රතිඵලයක්. අපිට හැකියාව ලැබුණා ඒ ඍණාත්මක ප්‍රතිඵල තියෙන කොටත් මෙවැනි අයවැයක් ඉදිරිපත් කරන්න. දැන් ISB පොලිය ප්‍රතිශත කිව්වොත් අවුරුදු 5ක බොන්ඩ්ස් වලට තිබුණේ 2018 5.75ක්. ඒක අවුරුදු 10ක් වෙනකොට 6.75ක් තිබුණා. නමුත් 2019 මේ ගිය සතියේ මේ ඔක්තෝබර් මාසයේ වුණ සිදු වුණ මේ කාලකන්ණි සිදුවීමත් එක්ක මේ රටේ අවුරුදු 5ක බොන්ඩ්ස් වල පොලිය ඉහළ ගියා 6.85ක 100%කින්. ඒගොල්ලෝගේ අවුරුදු 10ක 7.85ක. මේ හේතුනේ මේ රටේ සිද්ධ වෙච්ච අවාසනාවන්ත සිද්ධිය. මේවට වග කියන්න ඕනේ කවුද? මේවට වග කියන්න ඕනේ මේ දින 52 ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිතුමා. ඒ වගේම දින 52 ආණ්ඩුවේ හිටපු ව්‍යාජ ආක්‍රමණය කරපු දේශද්‍රෝහී ආණ්ඩුවේ ඇමතිවරු. අපි දැක්ක මේ ඇමතිවරු ක්‍රියා කරපු ආකාරය නිතමත් නිඳිත විදිහට පහත් විදිහට මේ රටේ තත්ත්වේ පහත වැටුණා. ඒ නිසා මේ ගැන ප්‍රශ්න කරපු ආනන්ද කුමාර් දිසානායක මන්ත්‍රීතුමාට කියන්න කැමැති මේ ගැන අවධානය යොමු කර මේ ගැන ඔබතුමාලගේ විවේචනයේ මේ දින 52 කල වකවානුවේ සිද්ධ වෙච්ච දේවල් එක මේ විවේචනය සිදු කරන්න කියලා. ඒ වගේම තමයි වසර 10කට පෙර ශ්‍රී ලංකාව හා සමාන මට්ටමක ආර්ථිකයක් පැවති ලෝකයේ රටවල් බොහොමයක් ඔවුන්ගේ ආර්ථිකයන්ගේ පැහැදිලි වර්ධනයක් මෙම ගත වූ කාල සීමාව තුළ අත්පත් කරගෙන ඇති බව අපි ඒ දත්ත පරීක්ෂා කිරීම දේ පැහැදිලි වෙනවා. ඒ අනුව ඒ රටවල් වල දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 10%කින් පමණ වේගවත් කරගෙන තියෙන ආර්ථිකය. ඒ අනුව වියදම පළදායි අංශය විතර නැඹුරු කරමින් ප්‍රාග්ධන වියදම් වැඩි කරමින් කටයුතු කර ඇති බව අපිට පැහැදිලි වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පසුගිය වසර 10ක පමණ කාලය තුල රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව එකතැන පල් වෙන ස්වභාවයක් පෙන්눔 කරනවා. මේ හේතුව නිසාවෙන් රජයේ වියදම් සීමා කිරීම වගේ වැඩපිළිවෙල් මත තමයි පසුගිය කාලයේ පුරාවටම අවුරුදු 10 තිස්සේ රජයන්ට සිදු වුණේ. මුලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි, මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් රාජ්‍ය ආදායම වැඩි කරගත යුතු වෙනවා. සෑම වසරකම අයවැය මගින් රාජ්‍ය ආදායම ගැන පුරෝකථනය කරන ලැබුවත් ඒ වසර අවසානයේදී කොතරම් සාර්ථක වූවාදයි කියන පරීක්ෂා කරන ක්‍රමවේදයක් රට තුළ තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පසුගිය සෑම වසරකම අපේක්ෂිත රාජ්‍ය ආදායම අපිට ලැබී නැහැ. එම නිසා අපේක්ෂිත රාජ්‍ය වියදම් පියවා ගැනීමට දේශීය සහ විදේශීය ණය මූලාශ්‍ර මත යැපීමට රජයට සිදු වුණොත් එක වළක්වා ගන්න බෑ. විශේෂයෙන් මතක් කරන්න ඕන ආර්ථික විශේෂඥයන් කියා ගන්න සමහර පොතේ ගුරාලා සමහර උදවියට මේ යථාර්ථය ගැන කතා කරන්න තේරෙන්නේ නැහැ. සමහර අය කතා කරව අපිට මතක ඇති රුපියල් 2500න් පවුලක් නඩත්තු කරගන්න පුළුවන් කිව්ව ආර්ථික ඔස්ටාර්ලා. මේගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. ඒක තමයි ඛේදනීය තත්ත්වය. ඒ නිසා ගරු මුලාසන අනුර මන්ත්‍රීතුමනි, මේ තිත් ඇත්ත ගරු සභාවට අපි දැනුම් දෙන්න කැමැති. අපි මේ උත්තරීතර සභාව තුළ තර්ක විතර්ක ඉදිරිපත් කළා, යෝජනා කරා, සම්මත කරගත්තේ හොඳම දේ රට හමුවේ තබන්න හොඳම අයවැයක් හැටියට මේ අයවැය. මේ යෝජනා රටේ අභිවෘද්ධිය සඳහා මිලියන 16ක පමණ අපේ රටේ ඉන්න දුප්පත් ජනතාවගේ යහපත සඳහා ක්‍රියාවට නැංවෙන වැඩ රාශියක් තියෙනවා මේ අයවැය. නමුත් මේ තීරණ ගැනීමේදී විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාවට නැගෙන්නේ නැති බව අපි සොයාගත්තා. රටේ ආර්ථිකයේ සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙනවට ඔබ සියලු දෙනාම අපි සියලු දෙනාම මේ සභාවේ සිටින එක පයින්ම කැමැති. යෝජනා කරලා තියෙන අයවැය යෝජනාවල ප්‍රතිලාභ ජනතාවට නිසි පරිදි යොමු වෙනවද කියන එක අපි සොයා බැලිය යුතුයි. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මේ කාරක සභාව විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන මුදල් කාරක සභාව හරහා සානිකුත් කාරක සභාව හරහා අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අයවැය මගින් පුරෝකථනය කර ඇති රජයේ ආදායම වන රුපියල් බිලියන 277 ඒ කියන්නේ ට්‍රිලියන 2කට ආසන්න මුදල මේ වසර අවසානයේදී ලඟාකත කර හැකි වැඩසටහනක් මේ රටේ අවශ්‍ය වෙනවා. ඉතින් මා විශේෂයෙන් අගය කරනවා මංගල සමරවීර ඇමැතිතුමා මේ අයවැය තුලම අන්තර්ගත කරලා තියෙනවා. ඉතාමත් සතුටින් කියන්නේ එතුමා මුදල් අමාත්‍යතුමා වෙත විදිහට යෝජනා කරලා තියෙන අධීක්ෂණ සහ මේහියුම් ඒකකය. ඒ කියන්නේ රෙවනිව් ඉන්ටෙලිජන්ට් යුනිට් මුදල් අමාත්‍යාංශය තුල ස්ථාපිත කරලා අපිට හැකියාවක් ලැබෙනවා මේ වසර තුල අපේක්ෂිත රාජ්‍ය ආදායම 1 රුපියලක්වත් නැතුව එකතු කරගන්න. මේ වකීම තියෙන්නේ එමේ මුදල් අමාත්‍යාංශය විසින් පිහිටවන මේ ආයතනයට, එමේ යුනිට් එකට. ඒ නිසා මේ මාස 3ක් ගෙවී ඇති මේ වසර තුල ආර්ථිකයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම තුලින් දිලිඳු බව සහ ආදායම් ව්‍යාපෘති විෂමතාවය අඩු කරලීමට විශේෂයෙන්ම රජයේ සහනාධාර ලැබිය යුත්තේ නැත්නම්හට ලබා දීම සඳහා මේ තීරණ ඉතාමත් වැදගත් වෙනවා. මේ ඒකකයේ මගින් රාජ්‍ය ආදායම ලැබීමේ යාන්ත්‍රණයේ පවතින සිදුරු අසාදාම රාජ්‍ය ආදායම බිලියන 3ක් බිලියන 3000ක් සමා වෙන ට්‍රිලියන 3ක් දක්වා වර්ධනය කරලීමට අවශ්‍ය පියවර ගනිමි කියලා අපි විශ්වාස කරනවා. එවමෙන් මේ රටේ නිවැරදි ආර්ථික දත්ත මත විශ්ලේෂණය කර වසර 2025 වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කර ගැනීමට මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ අප රජයට හැකි බව සඳහන් කරන්න කැමැතියි. මේක ඉතාමත් වැදගත් කාරණයක්. මොකද අපි පරීක්ෂණ කරා විශේෂයෙන් මුදල් කාරක සභාවේදී පබ්ලික් ෆයිනෑන්ස් කමිටි එකේදී අපි මේ ගැන පරීක්ෂණ කරා අවුරුදු 3ක් තිස්සේ මේ රටේ බදු ආදායම එකතු කරන මේ අපි නිතර කතා කරනවා ඍජු හා වක්‍ර බදු ගැන. අපි ඍජු බදු කෙලින්ම එකතු කරගන්න ක්‍රමවේදයේ විශාල විෂමතා තියෙනවා. මේ රටේ මිලියන 2900 ගණක් බදු ගෙවිය යුතු පුද්ගලයෝ අද බදු ගෙවලා තියෙන්නේ මිලියන 125ක්. පස්සේ ඇසස්මන්ට් එකෙත් පස්සේ මිලියන 400 ගණක් විතරයි ගෙවන්නේ. ඒක තමයි මේක සැබෑ තත්ත්වය. මේ බදු ගෙවී යුතු පුද්ගලයින්ගේ බදු හරියාකාරව ලබාගෙන අපිට හැකියාවක් ලැබෙනවා මේ බදු විෂමතාවය අඩු කරගෙන ජනතාව මත පටවලා තියෙන මේ දැන්ට තියෙන හරි බදු බර අලින් කරගන්න අපි උත්සාහ කරනවා මේ අර
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක් තව තිබෙනවා.
ඒ නිසා මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාදාම හරහා රටේ ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මේ අවස්ථාවේදී මම කතා කරන්න කැමැති ගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂ ගැන එතුමාගේ අමාත්‍යාංශ ගැන විශාල විවාදයක් තියෙනවා මේ රටේ මේ වෙනුවිට. දැන් ජනාධිපතිතුමත් මේ රටේ මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක්. මම මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න කැමතියි අර ගමරාළ හා එළදෙනේ කතාව. දැන් එළදෙනේ හදනකොට තනකොළ කවලා පෝෂණය කරලා ඔක්කොම කරනවා. ඒ වගේම මේ එළදෙනගෙන් ලබා ගන්නා කිරි ටික දොවා ගන්නා කිරි ටික ගොම ටික මේවා ටික තමයි පෝෂණය හැටියට ගමරාළට හිමි වෙන්නේ. හැබැයි මේ ආණ්ඩුවේ හොඳම කොටස පෝෂණය එළදෙනට අවශ්‍ය සියලුම පහසුකම් ටික නැත්තම් තනකොළ ටික ඔක්කොම දීලා අවසානයේදී පුන්නක්කු ටිකද මේ ඔක්කොම දීලා අවසානයේදී මොකද වෙන්නේ? ජනාධිපතිවරයා ගාව තියෙනවා නීති හා සාමය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය. මේ සියලුම අමාත්‍යාංශ හරහා තියාගෙන එතුමා අවසානයේදී ක්‍රෙඩිට් එක විතරක් ගන්න ක්‍රමය වැරදි. එළදෙනට තනකොළ ටික දීලා පුන්නක්කු ටික දීලා හදනා වගේම කීර්තියත් ඒ කීර්තියත් සමසමව බෙදී යා යුතුයි මේ ආණ්ඩුවේ. එහෙම නැතුව ජනාධිපතිවරයා උත්සාහ කරනවා නම් මම විතරයි මේ ආණ්ඩුවේ හරි කියන ප්‍රකාශය සම්පූර්ණ වැරදි. අපි පැහැදිලිවම විවේචනය කරන එතුමාගේ ක්‍රියාකලාපය. ඒ නිසා එතුමාට කියනවා අද දවසේ ඇතුලේ මොකද්ද ඔබතුමා කිව්වේ? මොකද්ද ඔබතුමා කියන්නේ? ඔව් හරකෙක් ගැන කතා කරා විතර ඒ වගේ කතා කරා. ඉතින් කපන්නේ නැහැ. ඉතින් ගමරාළ හා හරකාගේ කතාව මට මතක් වෙන්නේ ඒ නිසා තමයි මන්ත්‍රීවරුනි. ඒ නිසා මම කියන්න කැමතියි මේ ජනාධිපතිතුමා නැවත හැරෙන්න පුළුවන්. එළදෙනගේ කිරි දෝලා ගොම ටික විතරක් ගන්න එපා. මේ එළදෙනව පෝෂණය කරන්න අවශ්‍ය තනකොළ ටික දීලා පුන්නක්කු ටික දීලා මේ වැඩ ටිකටත් එතුමා සහභාගී විය යුතුයි. එහෙමුනේ නැත්නම් වෙන්නේ මේ රටේ වගකීම, මේ රටේ ජනතාව ගැන හිතන වගකීම විතරක් එක්සත් ජාතික පක්ෂයට පැත්තකින් තියලා එතුමා මේ අයවැය තුල වැඩියෙන්ම මේ ඉතිහාසය තුල ගත්තාම ජනාධිපතිවරයෙක් ගත්තා මංගව තියෙනවා 2012 ඉඳන් වාර්තා සියල්ල අද නේ මම හිටේ ගැන කතා කරනවා 2012 මහින්ද රාජපක්ෂ මහත්තයා 12 13 14 ගත්තා වගේ නෙමෙයි ඒ වගේ දෙගුණයක් බිලියන 13ක් අද මේ ආයවැයෙන් වෙන් කරගෙන තියෙනවා ජනාධිපතිවරයා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කාලය අවසානයි
ඒ නිසා මේ ගැන අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා ඒ ප්‍රශ්නාර්ථය තමයි අපේ පසුබෙල මන්ත්‍රීවරුන්ගේ හදවත්වල දෝංකාර දෙන්නේ එනිසා අපි මේ ගැන හෙට වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අවසානයේදී මංගල ඇමතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ අයවැය අනගි භවණී අයවැය අපි කිසිම සැක සංකාවක් නැතිව අද සම්මත කරගන්නා බව පවසමින් මම කියනවා
ඔබතුමාට ස්තුතියි ගරු සීබී රත්නායක මැතිතුමා විනාඩි 5ක් වෙන් කර තිබෙනවා
මුලාසනරුඩ මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ලෝකෙට පරගාසි ගෙදෙට්ට මරගාත යන අයවැය මේ අයවැය තුළ ගැබ්බුණු කාරණාදියා බලනකොට මමත් දැන් පවුරුදු 20 ගණනක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා නමුත් මම දැක්කා ඉස්සෙල්ලා මේ අයවැයෙම තමයි ලැප්ටොප් දෙනවා කිව්වේ දැන් ටොප්ලට් තින්ද මේ අයවැයේ අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා ඒ වගේම තාරුණ්‍ය ගැන කතා කරමින් බල්ලන් ගැන කතා කරමින් මිලියන 100 ගැන දීලා තියෙනවා. මේ කැබිනට් මණ්ඩලයේ සමහර අය ඉන්න ස්වභාවික වන්දීකරණේ කරන අය. ඒ අයට පුළුවන් මේ වන්දීකරණේ කරන්ඩ බල්ලන්ට වන්දීකරණේ කරන එක උගන්වන්න. ඒ නිසා මම හිතනවා මංගල සමරවීර ඇමතුමා මේ වන්දීකරණය ගැන විශේෂ විශාරදයක් හැටියට දකිනවා. එතුමාට මේ අවස්ථාව සලසා දෙන්න ඕනේ කියන එක තමයි මම විශේෂයෙන් සඳහන් කරන්නේ. සම මේක ණය ගැනීම, බදු වැඩි කිරීම, විකිණීම, මුදල් අච්චු ගැනීම මේ අවුරුදු 4 පුරාවටම කරන කාර්යයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ණය ගෙවන්න පරපුරෙන් පරපුරට යන්න අපිට අපේ දරු පරපුරම ගෙවන්න අවශ්‍ය පසුබිම සකස් කරගෙන රජයක් හැටියටයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කියන්න ඕනේ 2014 දී ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව වෙනත් අය කිව්වේ මොනවද කියන එක විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ 2014 ජූලි මාසයේ 29 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියායි සංවර්ධන වන රටවල් අතරින් ශ්‍රී ලංකාව ශීක්‍රම වර්ධනය වන රටවල් අතරින් එකකි ඒ වගේම කලාපීයේ යටිතල පාසුකම් වලට සමාන මාර්ග සහ වරායන් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය හරහා දියුණුවක් ශ්‍රී ලංකාවට පෙනේ පිච් රේටින් 2014 මැයි මාසේ අයවැය පරතරය අඩුවනවත් සමගම රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වෙමින් පවතී ජාත්‍යන්තර අරමුදල 2014 ජූලි මාසේ දුගීභාවයේ අවම කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා තිබෙනවා මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල් UNDP ඒ වගේම ජාත්‍යන්තර තරංකාරීත්වය සහ ඉහළ ඒකපුද්ගලික ආදායම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත් පිළිඹුම වෙනවා මූඩිස් 2014 ජූලි මාසේ ආසියාවේ වඩාත්ම තිරසාර කොටස් වෙළඳපොළ බවට කොළඹ කොටස් වෙළඳපොළ අද පත් වී තිබෙනවා මහා ප්‍රතාන්‍ය කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල් 2014 දෙසැම්බර් මාසේ ලෝකයේ සීග්‍රේම් වර්ධන වන නගර 14ට කොළඹ නගරය එක්වෙනවා 2014 ඇනුවල් ට්‍රැවල් ස්ටඩි ඔෆ් මාස්ටර් කාඩ් මෙන්න මේවා තමයි එදා මේ ආර්ථිකය පිළිබඳව කතා කරුවේ ලෝකෙත් අද කතා කරනවා විදේශීය මූල්‍යකරණය අවදානම් තත්ත්වයකට පත් හැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව සිටි මූඩිස්ලා කියනවා. රජයට දැන් ණය ගෙව ගන්න අපහසුයයි අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා
කියනවා.
මේ රට බංකොලොත් වෙනවා යයි එක්සත් ජාතිපක්ෂ නියෝජ්‍ය නායක හිටපු මුදල් ඇමතිතුමා කියනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය අවදානම ඉහළ මට්ටමක ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ප්‍රකාශ කරනවා. අද අපි අද මේ රට වඩා දරුණු අවපාතයක මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශයට පත් කරනවා. මෙන්න මේ ආකාරයෙන් ගණනාවක් කියනකොට රජයේ දූෂණ මුළුමනින් ඉවත් කළ හැකි නම් රජයේ ආදා වියදම් වලින් 25% ඉතිරි කරගත හැකි විගණකාර අධිපති ගාමිණී විජේසිංහ මහතා කියනවා. 2019 වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 4500 ශ්‍රී ලංකාවේ කිසිම ආයෝජනයක් සඳහා සුදුසු නොවේ ජර්මානු තානාපති ජෝන් රොහඩ් මහතා එතුමේ ප්‍රකාශයට පත් කරනවා. මේ නිසා මේ කාරණා කරන්නේ අද මේ රටට අවලාද කියන සමහර රටවල් ඒක සඳහා ප්‍රශංසා කරමින් එදා අපිට කතා කරලා අද අපි ගැන කතා කරන්න සූදානම් වෙලා. සර් මම කෘෂිකාර්මික ප්‍රදේශයක ජීවත් වෙන නියෝජනය කරන පුද්ගලයෙක් හැටියට මම දැක්කා කෘෂිකර්ම ශේෂ්ත්‍රය සඳහා එළවලු වගාව සඳහා අවශ්‍ය පහසුකම් ටික එදා තිබ්බා පොලිටනල් වගේ දේවල් දෙනවයි කියලා, ඒකල වෙනද ආර්ථික හදලා දෙනවයි කියලා, ඒ වගේම පොහොර සහනාධාරය පිළිබඳව ඒ වගේන අද කිසිම කතාවක් කරන්නේ නැහැ. සහලින් ස්වයංපෝෂිත වෙනවා කියලා. ඒ වගේම මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න, වතුකම් කරු ජනතාවගේ වැටුප සඳහා රුපියල් 900ක් දෙන්නම් කියලා එදා අපි එදාකට කතා කරගත්. නමුත් ඒ වැටුප ගැන සඳහනක් නැවේ සාකච්ඡා කරමින් යන්න කියනවා සෙස් බද්දෙන් රුපියල් 50ක් දෙන්නම් කියලා. ඒ කම්කරුවා මේ රටේ දේශීය ජාතික ධනයට විශාල දායකත්වයක් ලබා දෙන. ඔවුන්ට ඒ කාර්ය සඳහා ඉෂ්ට කරන්න පුළුවන්. මේක පුස් අයවැයක් හැටියට කටයුතු කරනවා. හරිද හරි කියන්න අපි කිසි වෙලාවක බය වෙන්නේ නැහැ, පැකිලෙන්නේ නැහැ. හරිද හරි කියන්න සූදානම් වෙනවා. එනිසා මේ අවස්ථාව සලසා දීම පිළිබඳව මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමනි. යම් අපහසුාවක් වුණේ නම් මගේ කනගාටුව
වෙලාවට අවසන් කරමින් ඉන්නවා. හොඳයි, බොහොම ස්තුතියි.